में आवश्यकता വിവാഹ വേളയിൽ സ്വാമിയോ തരുണമായ വിവാഹ വേളയിൽ
അവസാനം
Sí, pues a poco hace buen día, ¿no? Trata de tocar la de la serie para oír, ¿no? Estamos de tu ano de arroz, estamos de asa, estamos de ratina. Estamos de Neyland, Lagrena, Lindo, una Adri, Lagrena. මොකද බලන්න අපේ හිත ගොඩ හරියක් පීඩාව වෙහෙස කියන තැන් වලට ගලාගෙන බැඳීම ආදරේ කියන්නේ යම් වෙලාවක ඕගොල්ලෝ මම ආදරේ බැඳීම නැති ඕන තරම් පිරිස් අපට දකින්න ලැබුණ නැකුණාට අපි කලබල වෙන්නේ ඒ පිරිස ලෙඩ වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. ආදරේ බැඳීම නැති පිරිසගේ මරණය අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ පිරිසගේ තමය විනාශ වීමේ කිසියකින් අපි බලවල නැහැ. ඔබ ඉන්න දිරිය දැකලා ඔබ කරන කියන දේවල් දැකලා ඔබේ ධනය දේපල මට්ටම දැකලා ලෝකයේ ඔබ ගැන ගොඩාක් දේවල් ඔබට කියන්න පුළුවන්. නමුත් ඒ ගත කරන ජීවිතයේ මේ තමන්ගේ කියන ප්‍රියමනාප දේවල් තුළින් තමන් මිදින්නේ මොනවාද කියලා තමන් තමන් අරගෙන බුදුරජාණන් වහන්සේ මතක් කළා ප්‍රියමනාප ආදරණීය බැඳීම් සියලු දෙනෙක් තියෙනවා නම් ඒ තියෙන්නේ දුක් සීල බලන්න හරිද කියන්නේ එමත්නි ප්‍රේමනාප දේවල් කෙනෙකුට 50ක් නම් දීමේ දීමේ දුක් 50. එමත්නි පුද්ගලයෝ වෙන්න ඕනේ නැන්. ඒ තිරසං සපෙක් කෙරේ ප්‍රේමනාප භාවය ඇති වුණා නම් එතනදී පවා දුක තියෙන. සත්‍යයෝ වෙන්නේ නැහැ පින්වත්නි. ගහකට කොළකට ප්‍රේමනාපයි කියලා වටිනාකම තිබිලා ඒ ගස් කුලන් ටික විනාශ වෙලා ගියා නම් ඔබ වගා කරන කෙනෙක් නම් ඔබේ ඉඩමේ තියෙන පොල් ගස් ටික විනාශ වෙලා ගියන ඔබ හැමතෙන් ඔබ ලස්සන මල් ගහක් විනාශ වෙලා ගියන ඔබ පීඩාවක ලේසක දුකට පත් වෙන බව ඔබ දන්න මේ රාගය බැඳීම ආදරය කියලා කියන්නේ විකෘති වෙලා ලෝකයට හම් වෙලා තියෙන වටිනාකම මොකද විකෘති වෙලා ලැබිච්ච වටිනාකමක් කියලා කියන්නේ එමත් මේ සතුටේයි මේ සතුටේයි කියන පින්වත්නි අපි නොයේ දේවල් අත්හදා බලමින් යනවා අපි හිතන්නේ අපි අත්හදා බලන තරමට ජීවිතය ගැන දන්නවා කියලා නමුත් පින්වත්නි ඔබ සතුටින් ඉන්න පුළුවන් කියලා ඔබ අයි අත්දකින හැම දෙයකින්ම වෙන්නේ පින්වත්නි ඔබ අගන්තුක වෙත මේක මම අගන්තුක වෙත මේක කවුරු හරි මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට විඳින්න තියෙන දේවල් ඕනෑක් විඳින කොටයි ගොඩාරියක් විඳින කොටයි අත්දැකීම් ලැබෙන කොටයි එයා ජීවිතය ගැන දැනගත්ත කෙනෙක් වෙන්නේ කියලා පෙන්නත් ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය එයා සැනසීමට ලංවෙන කෙනෙක් නෙවෙයි ඒ පින්වත් එහෙම කියන්නේ කියලා අපි බලමු පින්වත්නි එක අවස්ථාවක තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන් වෙනුවෙන් බ්‍රහ්මයා වෙනුවෙන් ගිනි පූජා කරන බ්‍රාහ්මණයගේ ශාලාවට සම්පදිරක වේකෙන් රාත්‍රී කාලයේ වැඩ ඉඳන උන්වහන්සේ දවල් කාලයේ පිට පාටේ කරගෙන කැලවක් සතුනට ගිහින් වේකෙන් ඉන්නේ. ඔය වෙලාවේ ධර්මය කියන දේ ජීවිතයේ යථාර්ථය කියන දේ හොයමින් ඇවිදපු මාගන්තිය කියන පරිශ්‍රාජකේ අර බ්‍රාහ්මණයගේ ගිනි පූජා කරන ශාලාව ළඟට ආවා. කියලා හැඟීමක් තිබුණා. මාගන්තිය මෙන්න මේ මනුෂ්‍ය මට්ටමේ විදිම රූප සත්ත්ව ගන්ධ රස පහත ඉක්මවා යා හැකි ක්‍රමයක් කියන දේ ධර්මති ගැන තේමනාප රූප සත්ත්ව ගන්ධ රස පහස හොයමින් ඇසුරු කරමින් සතු තුළින් වාන්තිය මේ ධනිත්‍යත්තේ එන්න රාග සිතුවිලි වැඩි වෙන වැඩි වෙන යනට ලැබි ලැබි වෙන තුන් තුප්පනක් දෙන්න ගාලුතෙන් තව තව හොයන ඔයතරම් දෙවෙනවන්න රසවත් දේවල් එකතු කරමින් කාලය සතුටු වෙන අලුතෙන් ආයෙ දෙයක් හොයන්න ඕනි. ඒ දෙයක් ලැබෙන්න ඔබට ආයෙ තෘප්ති වෙන. සංසිඳව ගන්න එන සුදු විදිහට සංසිඳව ගන්න හැම දෙන්නම් තෝරේ පහනවාද? ලෙඩේ තියෙන්නේ අකුසල් මුලක් කියන දෙයක් දිනේ බහැගෙන තියෙනවා. ලෝභය, රාගය, දෝෂය. ඒක බුද්ධිමත් කරන ප්‍රියමනාප දේවල් දෙන්නමින් බලනවා. අහන වෙලාවේ හරි වගේ තේරෙනවා. නමුත් ප්‍රියමනාප දේවල් බලලා ඉවරුණාට පුත ඉවරුනේ නැහැ. බොහොම හරි උපක්‍රම යොදලා ප්‍රේමනාප වූ සත්‍ය අහංග සරස්සලා වලනවා. ඒ වෙලාවේ සංසිඳනාවගේ තේරෙනවා සතුටු වුණා. අර කුස්තේ කහන ගොතල් නියතතු වලින් ඒ ස්පර්ශය දැයිනකොට කහන ගතිය අඩු වෙලා සැපේ දැයිනවා. ඉවල්ගෙන රාග සිතුවිලි වශයෙන් සිහිපත් කරන ඒ අකුසල හැඟීම් සිතුවිලි අත්හැරලා එන්න ජීවිතයේ සත්‍ය විදියට හෙළෙන සිතුවිලි දෙක පරිහරණය කරන්න පටන් ගත්ත පස්සේ සවිතත් සවිචාර කියලා කියන්නේ දෙමත් මේ රාග දේශ අත්හැරීම විදියට සත්‍ය වූ ස්වභාවයක් ගැන හිතන කල්පනා කරන එක වෙනවා. ඒ තමයි විනිශ්චය කළ බලනවා මේ ශරීරයේ රාග වශයෙන් ආදරයෙන් ප්‍රියමනාප වශයෙන් ඉදිගන්න විදිහ මොනාහෙද දෙයක් තියෙනවද කියන්නේ. තමන් ගැනම පරීක්ෂා කරනකොට පින්වත්නි තේරෙනවා නැවත නැවත බාහිරෙන් ගෙනල්ල සුවඳ වර්ග දැම්මේ නැත්නම් මේ කෙස් ටික දඩ ගහන එක අමාරුවෙන් මේක නවත්ත ගන්න බාහිරෙන් ගේන දේවල් නැවත නැවත දාලා මේක සුවඳවත් කරන්න ඕනේ. නමුත් ඉවර කරන්න බැහැ. ආයේ ප්‍රකෘති මට්ටම එළියට එනවා. පරේෂණය කළ වරුණුවට පින්වත් තේරෙනවා මේ හිසේන යදිපතුල දක්වා ප්‍රියයි මනාපයි සුවඳයි ලස්සනයි කියලා ගත හැකි කිසිත් නැහැ. මේ හැම දෙයක්ම තම තමන්ටම අප්‍රිය අමනාප දුකට පිළිකුල් දේවල් විදියටම දන්නවා. පිට සෙම සරව අසූති මුද්‍ර දහදී කවක් පඳුරු අමමස් ස්පර්ශ කරන්නවත් සිතවලම ගන්නවත් වටිනාකමක් දෙන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් පින්වත් හැඟීමක් ඇවිල්ලා විකෘතියක් ලස්සනයි එතන සතුට තියෙනවා. පින්වත් බලන්න දහදිය මේ ලේසම සරව පිරිලා තියෙන මොහොතින් මොහොතක ඒවා එළියට නිකුත් වෙනා වූ මේ ශරීරයෙන් සතුටින් ස්පර්ශ කරන සිත වළඳ ගන්න ළඟ තියාගන්න සුදුසුකමක් දෙයි කියලා හොඳට විනිශ්චය කරලා බලන කෙනෙකුට ඒකේ අපි සතුට කියලා උපද්දන කිසිවක් උපද්දන සුදුසු කිසිවක් දෙන්න නැහැ කියලා දේවි. දෙමත් නේ නමුත් මේ ජීවිතන ලෝකයේ සමාජයේ තුල සංඥාවක් හැඟීමක් විතරිලා සුභයි ප්‍රියමනාපයි ලස්සනයි කියලා මෙන්න මේ විකෘතිය නිසා පින්වත් මේ අසූචි මුද්‍රා ලේසම සරව තියෙන තැනක් තියව දකින්න කොට සතුට උපදිනවා. බලන්න සත්‍ය විදියටම අර සංඥාව නැතිනම් ඒ දකින්න තැන් වල තියෙන ස්වභාවයට අනුව සරුණු කොටක් ගන්න විපරිත සංඥාවක් පින්වත් මේ අර කුෂ්ඨ රෝගියාගේ ශරීරයේ අර කුෂ්ඨය නිසා විපරිත වුණා වගේ විනිශ්චය කරන වෙලාවම තේරෙනවා තවත් විනිශ්චය කරන විදියට ඕගොල්ලෝ ධාතු හතරක් විදියට ලෝකයේ තියෙන දේවල් ආත්මික මට්ටමටම බෙදෙනකොට හම්බෙනවා තදගතිය පොරොසුගතිය. ඉතින්වත්නේ තදගතිය පොරොසුගතිය දැනගොඩ මගේ මුළු ජීවිතේමයි කියලා බාර ගන්න පුළුවන්කමක් තියනවාද කියලා බලන්න. ඔබ ඔය වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට ඔබට ඔය දැනෙනවා ගතිය තද පොරොසු. මේක මගේ මුළු ජීවිතේමයි නේද දැනෙන්න නැතුව නේද දකින්න නැතුව මට ජීවත් වෙන්න බැහැ කියන තරම් ඒ ගතියේ තලගුරුසු ගතියට වටිනාකමක් දෙන්න පුළුවන් ද කියලා අහලා බලන්න. ඔබගේ මම එහෙම බැහැ කියලා ඒ වගේම තලගුරුසු කියලා කියන පිළිගුණ සාගතයක කොටස් ටික ඇති වෙනවා පුදුම වටිනාකමකින් ඒක බලන්න. වෙනස් වෙච්ච සංඥාව මාරු වෙච්ච දේ නිසා එමත් ගලන වේගයෙන් දෙයක් ඕගොල්ලෝ ස්පර්ශ වෙච්ච ජලය ආදී ස්වභාවයක මුත්‍රා ලේස්තන සරව ආදී ස්වභාවයක පොඟට බලන්න මේ මගේ මුළු ජීවිතේම කියලා මේවා දකින්න නැතුව මේවා ළඟ නැතුව මට සතුටින් ඉන්න බෑ කියලා හිතුවිල්ලක් අතලන්න පුළුවන් කියලා. නමුත් ආයි තුලියටික මොහොගොල්ලෝ මමයි ප්‍රියමනාප විදියට මල් වෙලා මම කියලා මගේ අදට බලන්න කල්පනා කරලා ඕගොල්ලොන්ට දැන උණුසුමකට මගේ මුළු ජීවිතයමයි කියලා අල්ල ගන්න වටිනාකම් කියන සුදුසුක තුලියක් කියලා ඒක ඕගොල්ලෝ කරන්නේ නැහැ. සිසිල් ගතියට උණුසුම් ගතියට නමුත් තිබ්බත් ආයෙත් අපේ මම මගේ කියලා මුළු ජීවිතයම අල්ලගෙන ප්‍රියමනාපයි ලස්සනයි මගේමයි කියලා පියාගෙන ඉන්න දේවල් ඒ උණුසුම්ක වන්නේ. එන්නත්දි බලන්න අමායන හොන් ස්වභාවයට වාතයේ ස්වභාවය දෝගොල්ලෝ මගේ මුළු ජීවිතයමයි කියල වටිනාකමක් කියලා බාරගන්න ලෑස්තින හැබැයි ආයි අපි ඒ වගේම අමායන එළවෙන හුලගේ ස්වභාවයකට මගේ මුළු ජීවිතයම කියලා අපි බැඳිලා ආදරෙන් ළඟම එන්න වේදයිමයි අපේ ජීවිතවල වෙනස් වෙලා තියෙන විලා තියෙන සිද්ධිය. අපිට විපරිත දැක්මක් තියෙන උදාරි කුරු මාරු වෙච්ච දැක්මක් ඔබට දෙන්න. යම් දවසක මේවා මේ විදියට දකින්න දකින්න හිතන්න හිතන්න ඒකට තමයි කියන්නේ විතක්ක විචාරය කියලා. සත්‍යයේ ස්වභාවයට සමාන වෙන විදිහට විමසීම හිතන කල්පනා කරන එක වෙනවා. ආරම්භ කිරීම සහ නැවත නැවත පවත්වාගෙන යනවා. මේ දේ වෙන්න වෙන්න මම මගේ කියලා ආදරයෙන් තියන්නට පුත්තිලය රූප වස්තු ශරීරයක් කෙරෙහි තිබුණු අරාගික හැඟීම් සිතුවිලි තවදුරටත් තියාගන්න සුදුසු නෑ කියලා අපිට එන උත්තරේ මේ ඇතිවෙමින් රාගික හැඟීමෙන් හිත ඇති වෙන පීඩාවෙන් සංසිද්ධ හිත ප්‍රීතිමත් භාවයට පත් වෙනවා. කය සැහැල්ලු වෙලා බර නැති සැහැල්ලු සතුටු භාවයට එනවා. ඔය කුසල් අරමුණු විදියට ඔය හිතන කල්පනා කරන ක්‍රමය සුවසේ දිගින් දිගට හරදරයක් නැතුව පවත් ගන්න පුළුවන්. ඒ අරමුණේ ඉඳන් බවක් තියෙනවා. එන්න මේ මට්ටම කියන්නේ දෙවියන් විදිහට දිව්‍ය සැපයක් ඉක්මවා ගිය මට්ටම කියන්නේ. අන්න එතකොට තේරෙනවා තමන් සැපය සැපය කියලා විදිමින් හිටිය කුස්තේ තියාගෙන ඉන්න කෙනා අර කහමින් වෙලින දේ වගේ ගිනි උරු වලින් රත් කරමින් ශරීරය දවමින් සතුටු වන විතර එයා සතුටයි කියලා හිතන් ඉන්න. නමුත් කුස්තේ සුව වුණු කෙනාට තවදුරටත් කහමින් සතුටක් නැවේ ඉන්නෙන් රත්තරනක සතුටක්. ඒ වගේමයි මෙන්න මේ කාමයන්ගේ නිදහස් වුණා කියන අත්දැකීම ලැබෙන කෙනාට කාමයන් කියන දේ තවදුරටත් සතුට උපදිනියක් නෙවෙයි, ජීවිතයේ දුක්කට පීඩාවට වෙහෙසට ඇදලා දාපු දෙයක් කියලා යන්න තියෙනවා. එතකොට එයාට වඩපිටාවේ අම්මා තාත්තා ඉන්නකොට ඇතිවුණු රාගය අත්හැරලා දාලා ඉන්න පුළුවන්කම තිබුණා නම් ඊටත් වඩා දැන් එයා තමාතුරින් දකින සත්‍ය දුර කරගෙන රාග සිත විදිහට දාදාලා හැඟීම් පවත්තන එක අත්හැරලා ගන්නවා. ඒ හිත තුළින් සංසිඳීම රැළේ උපද්දලා තියෙන්නේ ඇවිස්සීම ඒකා වෙහෙස නැවත නැවතත් නැවත නැවතත් ඒ රාගය කියන දේ තෘප්තිමත් කරගන්න කොයි තරම් කටයුතු කරත් හිත ප්‍රීතිමත් නැහැ, සංසිඳෙන්නේ නැහැ, තෘප්තිමත් නැහැ. ලෙහෙස අතෘප්තිකර බව ජීවිතය තුළ වෙන මේ විදිහට එයා විමසනකොට හිතනකොට කල්පනා කරනකොට එයා හිතන දේ අසත්‍යයක් නෙවෙයි කියලත් එයා දන්නවා. මේ හිත රවට්ට ගන්න කරපු වංචාවක් නෙවෙයි කියලත් දන්නවා. වංචාව රැවටීම තියෙන දේ පිළිකුල් සහගත වූ දේ නොවටින දේ වටිනවා කියලා අපි අරගෙන තිබුණෝ ඒ තොරතුරු. ඒ කියන්නේ ඉයේදී ස්වභාවයේ මොබදයි මතයි කියන තොරතුරේ තමයි විකෘතිය තිබුණේ. එමත්නම් ඔබයි මමයි ජීවත් වෙලා ඉන්නකොට අනෙක් පිළිසෙන්ද නොපෙනෙන විදිහට මේකේ අප්‍රියමනාප දේවල් අයින් කර කර වහ වහ බාහිර ලෝකයෙන් හොයාගත්ත දේවල් වලින් මේ අප්‍රියමනාප පිළිකුල් සහගත දැන ලස්සන කරලා සුවඳවත් කර කර පෙන්නුවා. නමුත් යම් මොහොතක ඔබටයි මටයි මේක කරගන්න බැරි දවසාවක පස්සේ මේ ලෝකේ කවුද ඔබේ මගේ රූපේ ප්‍රියමනාපයි ලස්සනයි වටිනවා කියලා තියාගත්තේ ඒ කෙනා බලන්න ලක්ෂ ගණන් කැමැත්තෙන් හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාගේ මරණය මේ මොහොතේ වුණාට පස්සේ නොමිලේ හෝ ඒ රූපය දුන්නොත් කවුරුත්ේ රූපේ තියාගන්න පිළිකුල් කරනවා බැහැර කරනවා ප්‍රතික්ෂේප. මේ රූපයේ ඒ ප්‍රේමනාප බව ලස්සන වටිනාකම තිබුණා නම් හිතන්න මාලයක් බෙල්ලේ දාගෙන ඉන්නකොට විතරද පවුම් දෙකක පහක වටිනාකම තියෙන්නේ? ඒක ගලවලා පැත්තකින් තිබුණත් නැද්ද? ඒ ලොකුතේ මේ ඉසේන යටිවතුල දක්වා මේ රූපේ ලස්සන වටිනා වූ දෙයක් නම් මේකේ තියෙන ඔක්කොම ලස්සන වටිනා දේවල් විය යුතුද නැද්ද? එහෙනම් අසූති මුද්දා ටික වෙනම තැනක තියෙනකොට බලන්න නැතුව අහක දාලා යන්න සුදුසුද? තමන් විශේෂ අවස්ථාවකට උත්තරයකට ගිහිල්ලා රන්මාල පළඳගෙන ගිහිල්ලා ඇවිල්ලා ඒව ගලවලා පුතේ වැසිකිලි වලට දානවද? කුණුගොඩට විසික් කරනවද? මේක ශරීරයෙන් අයින් වුණාට පස්සේ නම් මේකේ වටිනාකමක් නෑ කියලා විසි කරනවද? නෑ නෑ. ඇයි ඒක වටින්න සහබයි පුතේ? දැන් මේ මම මේ ලෝකේ ඉන්න වටිනාම කෙනා තමන්ට තමන් අරින්ද වෙන කවුරුත් වටින්නේ නෑ. ඊට වඩා වටින්නේ නෑ. එතකොට තමන්ට වටිනාම මෙතන කෙස් ගහක් ගල වුණාම කවුද තියාගත්තේ? අසූචි මුත්‍රා කෙලස මහටු ටික කවුද රත්තරම් මුතුමැණික් පරික්ෂම් කරනවා වගේ ශරීරයෙන් ගැලවුණාට පස්සේ රත්තරම් මුතුමැණික් මෙතන තියලා අයින් කරාට පස්සේ මගේ නෙමෙයි කියලා අයින් කරේ නැහැ. හැබැයි දැන් මෙතනින් කෙලටි එළියට දැම්මට පස්සේ තවදුරටත් ඒක මගේ කියලා තියාගන්නවා. එහෙනම් තමන්ම දන්නව නේද මේක පිළිගුණ නොවනා දෙයක් කියලා? එහෙනම් මේක ගැන දැනුවත් වෙච්ච කෙනෙකුට අනිත් හැම ශරීරයකම මේ විදිහට දෙයක් කියලා විනිශ්චයට එන්න බැයිද? අපි ඕක හැංගි හැංගි කරලා මේක පිළිගත්ත නැතුව හිටපු අපි දැන් යම් මොහොතක මේ අසූචි මුත්‍රා ටික සුදුසු තැනට දාන්න බැරි වෙනකොට මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට අපි අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවද නැත්? දුවා දරුවන්ට පවා තමන්ට පව තමන් අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා සුදුසු තැනට මේ ටික දාගන්න බැරි දවසකට. ඊළඟට මේ ශරීරයේ මේ ඔක්කොම තිබුණත් මේ චුට්ටක්වත් එහාට මෙහාට හෙලවෙන්නේ නැති අත්දැකීම් වලින් නිදහස් වෙච්ච දවසකට මේ රූපයේ කවුරුවත් තවදුරටත් තියාගන්න සැලසුම් කරනවාද අයින් කරන්න සැලසුම් කරනවාද? දවස් දෙකෙන් තුනක් අපි අවසන් කටයුතු කරමු. හැබැයි අවසන් කටයුතු කරනකොට මේ ශරීරයට මෙච්චර කල් පළඳවලා තිබුණු රත්තරම් මාල මුදුමැණික් මුදු මේ ඥාතීත මිත්‍රාදීන් දුවාදරුවෝ කියන අම්ම මතක් වෙන්න මට මාලේ ඕනේ, මට මුද්ද ඕනේ. මෙහෙමින් හැබැයි කවුරුවත් කියනවාද මට අම්ම මතක් වෙන්න අම්මගේ හදවත පුදුම ආදරයක්ගේ හදවතේ අපි ගැන තිබුණේ මට අම්ම මතක් වෙන හදවත ඕනේ කියලා කවුරු හරි ඉන්නවද? නෑ නෑ, ඕගොල්ලෝ කාටවත් තුට්ටක්වත් දෙන්නේ නෑ මගේ අම්මා මටම ඕනේ කියලා මුළු ශරීරේම අරන් යන්න කවුරුවත් උත්සාහවත් කරනවද? මොකද්ද මේ දෙන පණිවිඩය? මේ ශරීරයේ ප්‍රියමනාපයෙන් ලස්සන වටිනාකමින් සැප විඳින්න කියලා මේකේ දෙයක් නැහැ කියලා. එහෙම නෙවෙයිද? ප්‍රියමනාප වශයෙන් තියාගෙන සැප විඳින්න පුළුවන් වූ දෙයක් නම් මුද්දමාලේ ප්‍රියමනාපය ඒක තියාගෙන ත්‍රිසය පාවිච්චි කරනවා සතුට වෙනවා. හැබැයි ඒ මුද්දමාලේ වැටිලා තිබුණ ඊටත් වඩා වටිනා තැනක මගේ අම්මගේ ශරීරය මට මුද්දන මාලට වඩා මගේ අම්ම වටින්නේ නැද්ද? එහෙනම් මං ඉල්ලන්න ඕනේ මුද්දමහලේ නෙවේ, එයා හිටපු ගෙදර නෙවේ, ඒ ශරීරය. මම අපි ඒක විසික් කළා දාමු. එහෙනම් බොහොම පැහැදිලි මේ ලෝකයේ පිරිස මේ හිසේන යටිපතුල දක්වා මේ ශරීරය වටිනවා ප්‍රියමනාපයි කියලා සත්‍ය වශයෙන් ගන්න ලෑස්ති නෑ. මේ වංචාවක් අපි කරමු. මේ අතරතුර අපි වංචාවක් කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අසුභ දෙයක සුභ සංඥාවක් දාගෙන නේද? වෙන මොකුත් නෙවෙයි. දුක් දෙයක සැප සංඥාවක් දාගෙන වෙන මොකුත් නෙවෙයි. එතකොට මේ අර්ථ අපි විනිශ්චය කරන්න පටන් ගත්තොත් ඕගොල්ලොත් තමන්ගේ ශරීරයේ තියෙන දෙයක් මේ රූපයේ ගැන තියෙන දෙයකින් ලොකුවට හදම හිතුවිලි දෙකින් රාග සිතුවිලි හදමින් ඉන්නවා කියන එකක් බාහිර රූපයක් දිහා ප්‍රියමනාප රාග වශයෙන් සිතුවිලි හදනවායි කියන කාරණාව මේ අඩු වෙන පටන් ගනිමින් ඔබ නැවතිනවා වේදනාවක් නේ භාවිතා බහුලී කතා යානි කතා වස්තු කතා කියලා ඔබ මෙන්න මේවා ටික අර්ථ විනිශ්චය කරන්න ඔබ බලන්න ඔබ වෛද්‍යවරයෙක් නම් ඔබ වෙන කෙනෙක්ගේ ශරීරය අල්ලන්න යත්නා වර්ණයක් දාගෙන එතකොට ඔබ තමන්ගේ බිරිඳ දුව පුතාගේ නල්ල මොකටත් අල්ලන්නේ හම්මස් නාද සයන් හර සයිද ශරීරය නෙවෙයිද ඉතින් ඒක අල්ලන්නත් ඕනේ අත් සුද්ධායකන මෝහ වර්ම දාගෙන බලන්න කොට මේ කියන කාරණා මේවා අපි නිකන් ලෝකයෙන් වෙන දේවල් වලින් ගත යුතු දේවල් වලින් මේ අර්ථය දෙන්නේ හොඳට මතක තියාගන්න අපි බුදුහාමුදුරුවෝ කියපු ඒසා ලෝමා නපාදන්තා කියලා 32ක් පාඩම් කරන් උඩ ඉන්න ජරටයි යට ඉන්න උඩටයි පහයි පහයි වෙන කළා භාවනා කරාට අනේ ජීවිතයේ අර්ථයක් නම් වෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ එහෙම කරන්න කිව්වේ නෑ උන්වහන්සේ කිව්වේ මෙන්න මේ වගේ හැදෙන ස්වභාවය දකින්න නේද මතකයි උපමාව කියනවා කියනකොට දෙපැත්තම අට තියෙන මල්ලකට දාපු වීමෑ මුං මුදු වගේ දේවල් ටික ඇස්සති පුරුෂේ ඒ අටවල් ලිහව වෙන වෙනම පරික්ෂා කරලා බලනවා වගේ නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති එහෙනම් ව පංච පහ පහ වේදලා මේ බලන්න කිව්වද උඩේන යරට පහයි යටේන උඩට පහයි ඒක කරනකොට භාවනාව කියලාද කිව්වේ අනේ නෑ මයි පුතේ ඔක්කොම විකෘති වෙලා තියෙන්නේ ගුණක කොටස් 32 කියලා දීලා කිව්වේ මේක නානප්පකාරස්ස අසුචිනෝපත්ත්වෙන්නති කියලා. නොයේ ආකාරයේ සුචි කියලා කියන්නේ පුතේ ප්‍රියමනාපයි. සුචි කියන වචනේ තේරුම මොකද්ද? ප්‍රියමනාපයි. අසුචි කියන්නේ මොකද්ද? ඒකේ විරුද්ධ මේක අප්‍රිය අමනාපයි. ඉදිපුල් සහගතයි කියලා ඔබ නොයේ ආකාරයේ මේ කොටස් ටික විනිශ්චය කරමින් අර්ථ ගන්න. එතකොටයි ඔබේ අසුභ භාවනාව වෙන්නේ වෙන මොහොතකමී එතකොට ඔබට ඔබේ ශරීරය කෙරෙහි තියෙන අල්ම ප්‍රේමනාප භාවය අඩු වෙනවා සංසිඳනවා බාහිර ලෝකයේ ගැන රූප ගැන තියෙන අල්ම වටිනාකම ඔබට වැඩි වෙයිද නැහොත් ඒ අඩු වෙන්න පටන් ගන්න එතකොටයි ජීවිතේ මෙන්න භාවනාව කියන දේ තුලින් වෙන සංසිඳීම වෙන්නේ එතකොට තමන් තමන්ගේ ස්වාමියා භාර්යාව ඇසුරු කරත් ඒක තමන් සීමා සහිත තැනක දෙයි. එතකොට අනාචාරයක් ගැන කියන්නවත් දෙයක්ද? තමන්ගේ ස්වාමියා භාර්යාව නීත්‍යානුකූල ස්වාමියා භාර්යාව ඇසුරු කරන තැනකට එන පවා මේ සත්‍ය ස්වභාවය දකින්න දකින්න එනම් එනාට තමන්ගේ මනස රාගයේ කියන හැඟීමෙන් ඇකිලෙයිද නැද්ද? එහෙම එකේ පින්වත්නි ඒ මට්ටම ඉක්මවා ගිහිල්ලා වෙන තාත්තාව පිරිමින් හොයා යන්න ඕනේ කියන දැනට මනස හැදෙයිද? ඉන්න මේකයි මුදේ හයේ වචනේ සංවරත ඒ ක්‍රමට බලපාන වටිනාම දේ ඊළඟට මනස සංවරය. ඔයාලා අහලා ඇති ඇවිල්ලා අහන ප්‍රශ්න තියෙනවා ඉස්සරහට උදාහරණයක්. ආයතන පහට පිළිහිට පිළිසරණ මොකක්ද? මනස මනසට තියෙන පිළිහිට පිළිසරණ මොකක්ද? සිහිය. නේද? ඔව් එහෙනම් දැන් මනසට ආරක්ෂාව දෙන්න නම් සිහිය වැඩෙන්න ඕනද නැද්ද? ආ මෙන්න සිහිය වඩනවා. ඒක තමයි කරන්නේ. සත්‍ය ස්වභාවය බලමින් නැවත නැවත කායගත සතියේ කය පිළිබඳව සිහිය යොදවමින් අර්ථය ගන්න ගන්න මනස ආරක්ෂිත. දැන් රාග හේතු විදිහට හදන්න යවුඩ පයින්නවද? මේකයි භාවනාව සමාධිය කියන්නේ ඇති වෙන ඔය නිසා. ඊළඟට සිහියට තියෙන පිරිසිදුහිත පිරිසරම විමුක්තිය. එතෙන්ට මේ සිහිය පිරිහෙන්නේ නැති මට්ටමට පවත් ගන්න එයාට කරන්න තියෙන උපකාරය තමයි නිදහස් වීම කියන දේ උපදලා දියුත්. එහෙනම් මෙන්න දැන් අපිට හම්බ වෙනවා ක්‍රමයක්. භාවනාව කියලා කියන්නේ මොකක් හරි වචනයක් අපි එහාට මෙහාට දමමින් හිතමින් ඉන්නකද ඒක භාවනාව තමයි. නමුත් ඒ ඒ භාවනාවෙන් වියුතු අර්ථයක් තියෙනවා මයිදේ. ඒ ඒ භාවනාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට දීපු අර්ථයක් තියෙනවා. ඕගොල්ලොන්ට අසුභ භාවනාව කියලා කරන්න කිව්වා නම් ඒක කියන්නේ වචන ටිකක් මුලටකට කියන්නේ හිත ඒකට පවත්තමින් ඉන්නේම නෙවෙයි. ඒක කියන්නේ ඔබ මෙන්න මේ රූපය ගැන ඔබේ තියෙන ප්‍රියමනාප සුභ සංඥාව දුරු විය යුතුයි. නොඑක් ආකාරයෙන් අසූටි අප්‍රියමනාප දෙයක් බවට ඔබේ අර්ථය මෙතෙන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් උපමාවක් කියන්නේ නැහැ උන්වහන්සේ. ඊළඟට හතර මහා ධාතු විදියට ඕගොල්ලොන්ට බලන්න කිව්වට පස්සේ ඒකේ අර්ථයක් උන්වහන්සේ දෙනවා කොයි වගේද? එළදෙනක් මරලා පාරවල් හතරක තියාගෙන මස් විකුණනවලු කෙනෙක් තැන් හතරක. ඒ මස් දකින්නකොට මිනිස්සුන්ට මේ එළදෙනක් කියන අදහසක් එන්නේ නෑ. ඒ මස්මයි කියන අදහසක් එන්නේ. අන්න ඒ වගේමයි යම් කෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු හතර විදියට විදිච්චේ වෙනකොට එයාට පුද්ගල සංඥාව තියාගන්න බැරි වෙනවා. දැන් හතරෙම මස් පොඩවල් හතරක් පේනවා මිසක් ගෙන දෙනක් පේනවද? නෑ නෑ. තවදුරටත් මේ ලෝකය තුලේ ඔබ මම දැනන් හිටපු පුද්ගලයා කෙනා ආදී විදියට තවදුරටත් විනිශ්චය කරන එක සුදුසු නෑ. මේක වරදවාගත තොරතුරක් කියලා ඔබට මට උත්තරයක් දෙන්නවා. පටවි. ඔව් ඒක පටවි කියන මට්ටමයි. එමත් මේ බෙදල ඉවර වුණාට පස්සේ තවදුරටත් ඒක මගේ පටවි ආපෝ තේජෝ ආයෝද? මේ වෙලා තියෙන වැරද්ද ඒකයි. මේ ඔක්කොම වෙන කරන්න ඕන දේවල් අපි කරනවා. හැබැයි අදාළ ඉලක්කයේ අර්ථය ඉෂ්ට සිද්ධ වෙන්නේ නැති විදියට. ඒ නිසා මෙන්න යම්කිසි කෙනෙක් රාගය කියන දේ අඩු කරගන්න, අවසන් කරගන්න, නැති කරගන්න කරන භාවනාව කියන දෙයක් කරනවා නම් ඒ භාවනාව කියන දේ ඔන්න ඔය අර්ථයේ විදියට ඕගොල්ලෝම කරලා බලමු. එතකොට ඕගොල්ලෝට මට තේරෙයි අපේ මනස කොයි වගේ තැනකට හෙමී දෙමීට පත් වෙනවද කියලා. ඒක අර්ථයක් සිද්ධ කරගෙන ඕගොල්ලෝට එතෙන් දෙන්න. තව භාවනා තියෙනවා පුතේ. ඒ භාවනාවේදී කරන අර්ථය වෙන ඕගොල්ලෝ අහලා තියෙනවද? නිදිමත අලස ගතිය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ කියනවා ආලෝක සංඥාව වඩන්න කියලා. ඒකදී උන්වහන්සේ කියාගෙන ඒ අර්ථය ඉෂ්ට සිද්ධ වීමටයි ඒක කියාදෙන්නේ. මම ඔක්කොම භාවනා කරන ඕගොල්ලොන්ට කියා දෙන්න යම් දවසක ඕගොල්ලෝ භාවනා කරන්න ලෑස්ති වෙන වෙලාවක මම ඕගොල්ලොත් ඒ වෙනුවෙන් කාලය වෙන් කරලා මම ප්‍රායෝගිකව පුරුදු කරනකොට ලැබෙන ප්‍රතිඵලවල වෙනස ඕගොල්ලොත් බුද්ධි විඳින අවස්ථාව හදලා දෙන්න. ඊළඟට ඕගොල්ලොන්ගේ මගේ ද්වේෂය තරහ නැති කරගන්න ඕගොල්ලෝ මමයි මොකද්ද කරන භාවනාව? මෛත්‍රී භාවනාව. කොහොමද අපි ඒක කරන්නේ? අපි හිතගෙන ඉන්නවා, වාඩි වුණා, ඉඳගෙන ඉන්නවා, කොයි විදියකට හරි වේවා අපි ඔන්න දිශාව හඳුන ගන්නවා. ඒ දිශාවේ අනන්ත පරිමාණ අවසාන සත්‍යය දක්වා ඒ හැම කෙනෙක්ම දුක් වෛර නැති, තරහ නැති, දුක් පීඩා නැති සංසිඳන සනසන ජීවිත පරිහරණය කරත්වා කියලා අපි හිතමු. කරන්න එපාය කියනවා නෙවෙයි, කරන්න කරාට කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව කියලා අපි පුරුදු කරන්න ඕන දේ ගැන පිටකේ පුරාම විස්තර කරලා තියෙන තොරතුරු ටික ඒක රාශි කරාම මට එන අර්ථය, මට එන අර්ථය ඒ තොරතුරු පෙළ ගැස්වම මෙන්න මෙහෙම දෙයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක වෙලාව මතක් කරනවා ආඝාත පටිවිණය කියන සූත්‍ර දේශනාවේදී මේ ද්විතීයි ආඝාත පටිවිණය කියන සූත්‍ර දේශනාවේදී මේ ද්වේෂය තරහ අමනාපේ නැති කරන්න යම් කෙනෙක් හිතන්න ඕනේ පිළිවෙල. ඊට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසිවෙකුට ද්වේෂය තරහ අමනාපේ ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ ඇයි, මොන කාරණා නිසාද? මේකට කියන්නේ ආඝාත සූත්‍රය කියලා කියනවා. එතකොට කියනවා කාරණා 10ක් නිසායි කෙනෙක්ට තරහා අමනාපයක් ඇති වෙනවන ඇති වෙන්න. දහයම තියෙන්න ඕනේ නෑ, දහය එකක් මුල් කරගෙන. මොනවාද දහය? මෙන්න මේවා. මේ වෙලාවේ යම් කෙනෙක්ට හිතනවා තමන්ට කවුරු හරි විරුද්ධව කටයුතු කරනවා. හරිද? තමන්ට කවුරු හරි විරුද්ධව කටයුතු කරනවා, තමන්ට අලාභයක් හානියක් කරනවා කියන අදහසක් අපට තියෙනවා නම් හොඳට බලන්න. මේ වෙලාවේ ඕගොල්ලොන්ට කවුරු හරි හතුරුව ඉන්නවා, ඕගොල්ලොන්ට විරුද්ධව කවුරු හරි කටයුතු කරනවා, ඕගොල්ලොන්ට දුක් පීඩා උපද්දවන්න වෙහෙසෙනවා කියලා යම් කිසිවෙක් ගැන ඕගොල්ලොන්ට දැන් එහෙම කෙනෙක් ගැන ඉන්නවා නම් මේ මොහොතේ හිතුණොත් ඒ කෙනා ගැන ඔබේ හිතේ තරහ මනාපය උපදින්නේ නැද්ද? ඔව්, මේ පළවෙනි කාරණය. ඊළඟට අතීතයේ මට මේ පිරිස මෙහෙම කරදර කරා, හිංසා පීඩා කළා, මට දුක් පිටද්දුවා කියලා කවුරු හරි ගැන හිතුවහම අතීතයේ කරදර දුක් පීඩා උපද්දව පිරිස ගැන එහෙම දීපත් කරනකොට අපට ඒ පිරිස ගැන තරහ මනාපය උපදිනවද නැද්ද? දෙවෙනි කාරණා. ඊළඟට ඔයගොල්ලොන්ට දැන් මේ ජීවත් වෙනකොට හිතෙනවා ඉදිරියේදී ඔබට විරුද්ධ වෙයි කවුරු හරි. ඔබට දුක් පීඩා උපද්දවයි, හතුරු වෙයි කවුරු හරි කියලා හිතෙනවා. මෙහෙම අනාගතයේදී ඔබට කවුරු හරි දුක් පීඩා කරදර උපද්දවයි කියලා හිතුනොත් ඒක නාගෙන ඔබේ හිතේ එන්නේ ප්‍රියමනාප හැඟීමක්ද? මේ පළවෙනි කාරණා තුන. හරි, ඊළඟට ඔබේ ප්‍රියමනාප වූ ආදරණීය කෙනෙකුට මේ වෙලාවේ කවුරු හරි දුක් පීඩා කරදර උපද්දවනවා නම් ඔබට ඒ පිරිස ගැන තරහ මනාප උපදිනවද නැද්ද? යාළුවෙක්, දුවදරුවෙක්, ඥාති මිත්‍රෙක් කාට හරි. ඊළඟට ඕගොල්ලොන්ගේ ප්‍රියමනාප වූ ආදරණීය වූ පිරිසට අතීතයේ කවුරු හරි දුක් පීඩා ඉපැද්දුවා කියලා ඕගොල්ලොන්ට සිහිපත් කරන්න පුළුවන් නම් ඒ පිරිස ගැන තරහ මනාප ඇති වෙනවද නැද්ද? ඔබේ ආදරණීය ප්‍රියමනාප පිරිසට ඉදිරියේදී කවුරු හරි කරදර පීඩා කරයි කියලා හිතුනොත් ඒ පිරිස ගැන ඕගොල්ලොන්ට තරහ මනාපයක් ඇති වෙනවද නැද්ද? ඊළඟට ඔබ අකමැති, අප්‍රිය, ඔබේ තරගකාරයෙක් හරි හතුරෙක් හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ වෙලාවේ කවුරු හරි උදව් උපකාර කරනවා නම් ඒ උදව් උපකාර කරන කෙනා ගැන ඔබට තරහක් වමනාපයක් ඇති වෙනවද නැද්ද? නේද? ඔන්න රුසියාව අර මුකද්ද රටකට ගහනවා නේද? හැබැයි තාම රුසියාවට ඔන කොහෙවත් රටකින් තාම ආයුධයක් වැටුනේ නෑ. හැබැයි තමන් අකමැති අප්‍රිය වූ ඒ යුක්රේනයේ කියන රටට දැන් එංගලන්තේ උදව් කරනවා නම්, ඇමරිකාව උදව් කරනවා නම්, දැන් රුසියාව ඇමරිකාව ගැන එංගලන්තේ ගැන ප්‍රියමනාප යාළුවෝ විදියට හිතනවද? හිතනවද නෑ. හතුරෙක් විදියටම නම් ලිස්ට් එකට දාලා පටන් ගන්නවා. හරි, ඕගොල්ලොන්ගේ හතුරෙක්ට අකමැති කෙනෙක්ට යම් කෙනෙක් මේ වෙලාවේ උදව් උපකාර කරනවා නම් අපට එයා වෙනත් උදව් කරන මනුස්සයා ගැන තරහක් වමනාපයක් ඇති වෙනවද නැද්ද? ඔව්, මේ තමයි ඊළඟට. ඊළඟට අතීතයේ අපේ හතුරන්ට කවුරු හරි උදව් උපකාර කළා නම් ඒ පිරිසත් ගැන සිහිපත් කරනකොට අපට තරහ වමනාපයක් උපදිනවා. අනාගතයේ අපේ හතුරන්ට කවුරු හරි පක්ෂපාතී වෙයි, උදව් උපකාර කරයි කියලා හිතෙනවා නම් ඒ පිරිස ගැන තරහ වමනාපයක් උපදිනවා. ඊළඟට ඔන්න ඔය කාරණාවලින් බැහැරව වූ දහවෙනි කාරණාව කියන්නේ අස්ථානයේ හිපෙනවා කිය. වැස්සට, පායනයකට, බූලඟට වාහනයක් අපේ වාහනේ ළඟින් විස්තර කරනව, රතු ලයිට් එක වැඩෙනකොට දැන් කියන්න දේවල් නෑ, දැන් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම එකට අරන් කියනවා. අර කාරණා නමේ නෙවෙයි. දැන් පුද්ගලයෝ විශේෂයෙන් හතුරු වෙලා කවුරුත් නෑ. නමුත් අපට ස්වභාවයෙන් වෙන සිද්ධි වල පවා තරහ මනාපේ. හරි, දැන් මෙන්න තරහ ඉදිරිපෙදෙන කාරණු. හරිද? එතකොට ඔය විදියට උපදින තරහ උපදිනවනම් හරිද, දැන් ඕගොල්ලෝයි මමයි දස දිසාවට දුපත් වේවා, වෛර නැත්තෝ වේවා, තරහ නැත්තෝ වේවා කියලා අපි ඉන්නවා. දැන් හොඳට බලන්න, අපිට තරහක් වමනාපයක් ඇති වුණාට පස්සේ අපි ඉන්නේ පහසු වෙන්ද? අපි ඉන්නේ සතුටෙන්ද? අපි ඉන්නේ දුක් නැතුවද? එහෙනම් මම ඉන්නේ වෛරයෙන්, මම ඉන්නේ තරහෙන්, මම ඉන්නේ පීඩාවෙන්, මම ඉන්නේ දුකෙන්. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ සියලුම සත්වයෝ වෛර නැතුවෙත්වා, තරහ නැතුවෙත්වා, දුක් පීඩා නැතුවෙත්වා සුවසේ ජීවිත පරිහරණය කරනවා. අර්ථය ඇවිල්ලාද? අර්ථය එහෙනම් දැන් මොකද කරන්නේ? මේකේ අර්ථය පුතේ, ඒ දුන්නු අර්ථ දුන්නු තැනකින්ම හොයාගන්න වෙනවා. ඔන්න හොයා යනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙලාව කියන භික්ෂුන් වහන්සේලාට මහණෙනි, මේ හිතේ ඇතිවන ගැටීම ආඝාතය, ගැටීම මේ ඇතිවන පීඩාව තරහ දුරු කරන හැටිම ඔබට කියලා දෙන්නු. එන්න මෙහෙම ප්‍රායෝගිකයි පුතේ, හරිම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අපි මේතර කල් භාවනා කරන්න කළ උත්සාහයන් ටිකට යොදපු කාලේ මේ ප්‍රායෝගික දේවල් වලට යොදවනම් මේ සමාජයේ හරි ලස්සන. ඒ හැමෝම භාවනා කරන හැල බැලුවා. එතකොට අද ඉන්න අපි බලමු මෙන්න මෛත්‍රිය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන විදියට. පාංශුකූල චීවරයක් මහන්න කැමති භික්ෂුවක් ඉන්නවා. ඒ කියන්නේ කවුරුවත් දෙන වස්ත්‍රයක් ගන්නේ නැහැ. මෙයා විසිකලා දාලා තියෙන අයිති නැති රෙදි පවාගෙන යන කෙනෙක්. ඔහොම යනකොට පාරායිනේ කුණු ගොඩක් තියෙන තැනක මතුවෙලා තියෙනවා රෙදි කෑල්ලක් තියෙනවා පේනවා. කෙලවරක් මතුවෙලා. ඉතින් මුන්නහන්සෙතෙන්ට ගිහිල්ලා අර පොළොරඩුවලට වැහිලා පොළොවට යට වෙනා තියෙන කොටස කකුලෙන් පාගගෙන අනිත් කොටස කකුලෙන් මෙහාට මෙහාට ඇදලා බලනවා මේ කොටස විරල නැද්ද, පාවිච්චි කරන්න සුදුසු මට්ටමේ තියෙනවද කියලා. එතකොට කකුලෙන් එහාට මෙහාට අදිනකොට අර පොළොවට යට වෙලා තියෙන කොටස ඒ ටික ඉතුරු වෙන්න මේ උඩ තියෙන කොටස ඉරිලා යනවා. මේ ටික පරීක්ෂා කරලා බලනකොට මේක පාවිච්චි කරන්න තාම සුදුසු මට්ටමේ තියෙනවා. උන්වහන්සේ ඒක අරගෙන යනවා. අර පොළොව යට දිරලා තියෙන එක ගැන කලබල වෙන්නේ නැහැ. හරි, ඒකට කලබල වෙන්නේ අවශ්‍ය ටික අරගෙන ගියා. ඒ වගේම පුතේ කියනවා මේ ජීවිතයේ යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට තමන්ට මිනිස්සු මුණ ගැහෙනවා. එහෙම වෙනවද? ඔබටත් මටත්. අඩු වැඩි වශයෙන් මේ මුණ ගැහෙනකොට සමහර මිනිස්සෙගේ මේ ශාරීරික ක්‍රියා ගන්න දෙයක් නැහැ. මේ මනුස්සයා හොරකම් කරනවා, අනිත්‍යසක දුක් පීඩා උපදිනවා, සත්තු මරනවා, අනාචාරය හැසිරෙනවා. මේ දේවල් ඔක්කොම කරමින් හෝ මේ දේවල් කරමින් ඉන්න කෙනෙක්. හැබැයි මේ මනුස්සයා ප්‍රියමනාප වචන කතා කරනවා. මනුස්සයාගේ කතාව බොහොම ප්‍රියමනාපයි. ගෞරව කරලා කතා කරනවා. ඒ මට්ටමේ පිරිස අඳුනගෙන නේද එයා ඒ රැකියාවේ මට්ටමට අනුව, ඒ වැඩිහිටි මට්ටම අනුව එයා කතා කරන්න ඕන පිරිසට එහෙම කතා කරනවා. මෙයා වචනේ අනිත් පිරිසගේ හිත සතුටු වෙන විදිහට ප්‍රියමනාපව හැදගෙන ගෙන. දැන් සමස්තයක් වශයෙන් ගත්තොත් මේ වනේ අයින් කරන්න වෙනවා. හැබැයි අර පාංශුකූල රෙදි හොයන් යන බිස්සුව කොටසක් මේ රෙද්දේ සවුත් වෙලා තිබුණා කියලා හොඳ කොටස ගන්නතු හිටියේ නෑනේ. හරි නේද? හොඳ කොටස ඉරාගෙන ගත්තා තමන්ගේ වැඩේට. ඒ තමයි සිවුර මහ ගන්න, ඒ කටයුත්ත කරන්න. දැන් අපිට ඕනකම තියෙන්නේ මේ මනුස්සයාගේ සියලුම දේවල් නිරවුල් කරගෙන මේ මනුස්සයා හොඳම කෙනෙක් විදියට දකින්න. හරි හානියක් ඔය මනුස්සයා හැම වෙලාවෙම ඔන්න ඔහොමමයි ජීවත් වෙන්නේ. මේ මනුස්සයා නම් චුට්ටක්වත් මේක හදන පාට නෑ ආදී විදියට ඒ මනුස්සයාගේ අඩුපාඩු වැරද්ද ඕගොල්ලෝ එමුමයි හිතන්න හිතන්න අපේ වැඩෙන්නේ මොකක්ද? කේන්ද්‍රය තරහ අවනාපය. ඔය මනුස්සයාගේ තියෙන අර චුට්ටක් හොඳ ටික වචන ටික ඉතාලම හොඳයි යහපත් වචන කතා කරන මනුස්සයෙක් කියලා ඔය වචන ටික මුල් කරගෙන අපි මේ මනුස්සයා හොඳ කෙනෙක් කියලා හිතන්න පටන් ගත්තොත් අපේ හිතේ ඉපදුණු මේ මනුස්සයා ගැන තියෙන අමනාප ගතිය, අකමැත්ත ගතිය, තරහ මනුස්සයාගේ හොඳ ගුණ සිහිපත් කරන්න අඩුවේද නැද්ද? අඩු වෙනවා. මේක තමයි උදේ මෛත්‍රී භාවනාවේ පළවෙනි තැන. ඔය තමයි මෛත්‍රී භාවනාව. හරි? දෙයකින් වෙන්නේ මොකද්ද? තමා සංසිඳෙනවා. තමන්ට තරහමනාපේ ඇති වෙන්න තිබුණ ඉඩකඩ වැහිලා යනවා. එතකොට තරහ නැති එකේ සැනසීම විවේකයේ සතුට තමයි. එහෙනම් මම දස දිසාවේ ඉන්න හැම කෙනෙක්ගේම තරහ නැති බව මේ තරම් වටිනවා නේද? අනේ හැම කෙනෙක්ම තරහ වෛර අමනාප නැතිව ජීවත් වෙනවා නම් කොයි තරම් වටිනවද කියලා මට මේ හැඟීම හිතුවල දැන් හදන්න බැයිද? මම විඳින ගම. එහෙනම් ඔය හැඟීම හිතුවල හැදුනට මගේ ඉස්සරහ ඉන්න කෙනා දැන් මෛත්‍රී හැඟීමට එනවද? පිටිපස්සේ ඉන්න කෙනා? එහෙනම් ඔබයි මමයි ඒ පිරිසගේ ජීවිතයේ දුක් නැති සැපසැනසීම ලබන්න නම් මොකද කරන්න ඕන? ඔන්න එයාගේ ජීවිතේ තරහමනාපේ ඇති වෙන දේ නවත්තන ක්‍රමය කියලා දෙන්න පුළුවන් නම් එයා එයාගේ ජීවිතේට මේ තරහමනාප ඇති වෙලා වෛර තරහ අමනාප පීඩාවේසට පත් වෙන එක නවත්තන ක්‍රමයකට කියා දෙන්න පුළුවන් නම් එතනින් නේද එයා වෛර තරහ අමනාපේ නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් අපි හදාගත්ත වටිනාකම තව පෝෂණය කරන්න අපට දස දිශාවකට පතුරන්න කියලා. එතකොට තවත් ඇති වෙන්නේ මොකද්ද? මගේ හිතේ කරුණාවක් උපදිනවා. ලෝකේ අනේ හැම දෙනෙක්ම වෛර තරහ අමනාප නැති මේ සංසිඳීම සැනසීම විඳිනවන කොයිතරම් ලස්සන තැනක් වේවිද මේ ලෝකේ, කොයිතරම් ලාභයක් වේවිද මේ ලෝකයේ පිරිසට. එහෙනම් මට කළ හැකි දේ මම යන එනකොට මගේ ළඟ ඉන්න මට ඇහුම්කන් දෙන කෙනාට මම චුට්ටක් කියලා වහිනවා. කොහොම තරහෙන් ජීවත් වෙනවා කියන පොඩි කතාවක් පටන් ගන්නවා. කතා කරනකොට කියන බලන්න මේ රට පාලනය කරන බූරුව ජීවත් වෙන්න පුළුවන් මේ මනුස්සය මේ පාලනය කරන යන විදියට පාන්දාස්සලක් මෙච්චරයි, 3 කිලෝගක් මෙච්චරයි. මේ පාලනය කරන කවුරු වෙනවා නම් සමාන වෙන්න ඕනේ මෙතන. මම දන්නේ නැහැ ඇතිවරු කවුද මන්ත්‍රීවරු කවුද දන්නේ නැහැ. හරි සමාන වෙන්න ඕනේ. එතකොට පුතේ ළඟ ඉන්න අපිත් ඕකට තව වචන දෙකක් තුනක් කියලා තිබ්බට පස්සේ අර මනුස්සයා දැවෙන තැනෙන් තවත් දැවෙනවද නැද්ද? අපි පුතේ මෙතන ඉඳන් වචන කිහිපයක් අපට කියන්න පුළුවන් නම් මේ මනුස්සයා දුක්ක් හිතලා මනුස්සයාගේ පීඩාවේ සංසිඳීම ඇති වෙන මට්ටමට මනුස්සයව සන්තුම් කරන්න හිතන ක්‍රමේ දුක්ක් වෙනස් කරන්න අපිට මෛත්‍රී හැකියි මතුවත් කරන්න පුළුවන් නම් මෙතනින් මනස අපට ඇහෙන්න තමයි මේ අදෝනාව තියන්නේ. නේද? අපට පුළුවන් නම් හරි මේ පිරිසගේ ඉන්න චුට්ටක් හරි හොඳක් යහපතක් මොනවා හරි දකින දෙයක් තියෙනවා නම් ඒ ගැන මේ පිරිසට කියන්න සලස්වුවොත් මේක න අපිට ඊළඟට තවත් කියන්න ලෑස්ති වෙන්නේ නැහැ. එතකොට හිතනවා එහෙනම් මේ ඒ පක්ෂයේ එකෙක් හරි ඒ හින්න මූත් එක බැලලා හරියන්නේ නැහැ. මම අනිත් පැත්තට දැන් කියන්නේ එහෙම නැත්නම් ප්‍රඥාව තියෙන කෙනෙක් නම් කල්පනා කරලා බලනවා මොකද්ද? ඔව් මේ කියන කාරණේ සත්‍යය නේද? නේද? අහන්න චුට්ටක් අහලා බලන්න ඕනේ. මේ ගෙදර දරුවෝ කී දෙනෙක් ඉන්නවද? රසිනවා දෙන්නයි. ඒ දෙන්නා මහත්තයාට කී කරුවෝ බොහොම හොඳට ඉන්නවද? අනේ උන්ගේ ගන්න දෙයක් නැහැ මහත්තයා දරුවෝ ගැන අහන්න නම් එපා කියලා. මහත්තයෝ මුළු රටක මනුස්සය පාලනය කරන්න අර මනුස්සය ඔච්චර මහන්සි වෙනවා ඇත්ත? එක්කෙනෙක් දෙන්නේ කෙන හොයලා බලන්නේ. එක්කෙනෙක් ඕන කියනකොට තව කෙනෙක් එපා කියනවා. කෙනෙක් காபனுக்கு போற கிணைக்கு என்னோட லட்சியம் நேனே காபனுக்கு போறவன் அப்பட்ட உடனே காசாயனுக்கு போறேன். தென் மாத்தியும் மேல பிரச்சனை தரப்பிரித்த பீடாவோட பத்துவி மே ரட பாலுமே திறமையும் அப்படி மெஹமாறு என்ன தீனதையா வேற ஜாத்தியாக கவில மேக ரட்டாப் கரகாண்ணேக்குவாத் நதுவ மே மட்டமட்டவாத் மே ரட்டாக்க பாலமையாக்கமேக வடி நது எவ நத்தா ஒவ்வொருமாக உணவு விதியோட ஒவ்வொருமா நீதி அதனவா தவகிரி போகிற தவகிரிதா நீதி அதனவா தென் திரிசம் சத்து வகை பாரதி போலீஸ் நீதியாக் மே ரத்தவாகன நீதியா மே பல பகுதிய தவசல் திபுணாக்கு பின்னதையா ஏ ரட்டை ஏ பாலமே ஒவ்வொரு அனுமத கரணேகாது மகாபாரதி மினிசு தமங் அகமதி பிரிசகால வெடித்தியல மரலதான வேணும் அது அது ஏ மத்தமட்ட நோயா கெனக் அனைத்தின கூட பீடாவாக நோயின விதியில வாகனே பதவமே அநேக பவ வட்டின்னு ஏனம் ஏ பாலனையா தீன விசா என்ன மேலே தொடர்புருட்டிக்காக கேள் எதிர்நாடு பாசே அரமனுஷாட்டு அரை தேவனின் வெஹசனையும் என அரிசி மடு என்ன ஏகாய் அப்படி மைத்தே கே அப்பிதா வச்சனடிக்கு ஏ பார்த்த அவுஸ்தனைக்கு அப்பேதவ கிரியாவத்தின் ஏ பார்த்த அவுஸ்தனைக்கு அப்படி மைத்திய பெதாரி நோயை கீழே கியான குதே அப்படி நேரின சனசீம தீனவான ஏ சனசீம அப்படி அனைத்து திசை விதின ஹேட்டி கியாக மே எக்கம காரணாவை மம தவ கிவுவே தவ காரணம் கீபியாக்கு திரியிட தீனும் ஏனா சரீரம் கொய்தரம் வரதி கரண கெனக்கு அப்பட வரதி உணாத் அப்பி அப்பே ஜீவித்தே தரகாமனாக ஹிதுவிதி உபத்தவு கத்தவு அப்பி பீடாவேங்க இன்ன அப்பட்ட ஏ மனுஷா சீயர் தீயாக நிவரதி கரண்ணத ஏனா அப்பி ஹிதாதா கரண்ணத ஏ ஹிதாதா கண்டே மனுஷாக்கு வச்சனே தீன யாபத்தி தேவல்ல பின்னிதர் மித்தர் ஹிதாங்க இதுகொட ஏ மனுஷன் தரஹா இதுவெளி அப்படி அத்திவினை கடுவே அத்தையல் வட்டினாக்கினை திதியது அப்படி தேர் ஈழ காரணம் கெனக்கு ஜீவத்தினப்பட்ட மேலாகி வச்சனே கரும தேவால் அந்திம நரகாய் ஏ வச்சன கதாகரன் ஒரு அணி பிரிச்சுட்டு ஹித்தீதா அத்தி வேணுமா தரஹா அத்தி வேணுமா மேயா வச்சனே நரகம கெனக் ஹெபை மேயா அனைத்து திசை அபோபஸ்தான கருணா சரீரம் யாபத்து தேவர் புறகம் கரண்ணே நே சப்தகாதனே கரண்ணே நே மெந்த மேம குணதர்மையாக சரீரே கத்தியம் தீர் தென் ஏ வச்சனே வரதி கரணக்கேனா சரீரே வச்சனே வரதி கரணக்கேனா சரீரே யாபத்து தீர் ஹதிரண மினிசுங்கனு தப்பித ஜீவத்தின கூட பரதர வெண்ணது அகமதி தேவல் வெண்ணது தென் ஏ மனுஷியாகின தரகாண்ணது கியானே ஏ மனுஷியாகின தரகத்த பீடாவோட பத்தினே கவுது அப்படி அப்படி துக்கமதி நாங்க அப்படி ஏனா உதாரணே கேனோ மெஹமதையா ஓகே மொபை கலையாவுக்கு அவிதமீதான மகா கலையாவுக்கு அப்படி கலையாவ பலன்னு சத்து பலன்னு கியாக்கு லைட்டு யாழ் உமனை குஹரிதனக்கு அவிதமே கியா அப்பட்ட திபுணும் வத்துரு இவரை விளையாடுவா கிளையை அவித்து நீங்க இறக்கும் தேங்க அரங்கி உபிரி சிறு போதல் வதுரு பாயின தாலைய அப்படி வத்துரு வாகன பாரத் கரதி காப்பி அவித தினையானவா வத்துரு கீன எல பொப்புனா அப்பட்ட ஹம்பெண்ணே மெஹம பெய கானத் வதுர திபாயின் அப்படி அவிதகன கிஹில்லாம் அவிதின கூட தாடிய தானவா நேது தவ வயசா இதோட வதுர அவசியத்தாவே ஒம யானபுதே அப்பட ஹம் வேணவா கலவனது வதுர பொகுணா ஹெபை மே பொகுண சம்பூர்ணம பாசி தியசேவல வலிங்க பாசி தன்னுவானேது தியசேவல தன்னுவானேது தென் பிரிசுது வதுர பொகுணத்து தென் வதுர திபகை வதுர ஆகின கிலோமீட்டர் தான கவிதங்கே போபி மேக பிரிசுது வதுர நெவை கேல பொன்னது யானவது பொன்ன வேணும் ஐ முண்ட வத்துரு தீன் தனக்கு அப்படி தானவாது நே தேன் வத்துரு பொண்ணு கோமது ஓ பொஹம பரிஸ்தமின் பொக்குனட்டு பெஹல அத்தகின் ஹெமேட மே பாசிதிய சிவல திபத்திர கரலா குத்தையாரை அதத்தியன வத்துரு தீக்க අර පාසිදිය සෙවල දෙපත් කරගෙනකොට පිරිසුදුම් වතුර ලැබෙනවද? නෑ, අර පාසිදිය සෙවල තියෙන කෑලි කැඩිලා මේවත් එක්ක ලැබෙන්නේ. නමුත් දැන් පිපාසය නිසා නොබී ඉන්න බෑ, නොබී හිටියොත් මැරෙනවා. ඒ නිසා අර වතුර ටික අරන් අපි සංසිඳව ගන්නවා අපේ පිපාස. එහෙම නේද? එහෙනම් දැන් මේ වචනේ වැරදි කරන මනුස්සයගේ ශරීරයෙන් මේ යහපත් වූ කටයුතු ටිකක් කරනවා කියලා අපි අඳුනගත්තනම් ඒ අපේ හිතේ ඇතිවන තරහමනාපයෙන් ඒ ඇතිවන පීඩාව වෙහෙස අපි නිවා ගන්න මොකද කරන්න ඕන? අර මනුස්සයගේ වචනේ කියන වැරදි ගැන චුට්ටක්වත් හිතන්නේ නැතුව ඒ මනුස්සයගේ ශරීරයෙන් කරන යහපත් දේවල් ගැන නැවත නැවත සිහිපත් කරන්න ඕනේ, හිතන්න ඕනේ. එතකොට මේ මනුස්සයා හොඳ කෙනෙක් කියලා අපිට හිතේද නැද්ද? හොඳ කෙනෙක් කියලා හිතෙන. මේ තමයි මෛත්‍රිය හදාගන්න ක්‍රමය. ඊළඟ ක්‍රමය. ඕගොල්ලෝයි මමයි ගමනක් යනවා. ඒ ගමනක් යනකොට කැලෑවක් තියෙන පාරට හිතන්න, ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවාද ගමක් නගරයක් පහු වෙලා මහ කැලෑවකින් කිලෝමීටර් 15ක් 20ක් ගිහිල්ලා ආයෙත් නගරයක් ගමක් හම්බෙන පාරක ගිහිල්ලා තියෙනවාද? එහෙම පාරවල් තියෙනවා කියලා සමහර තැන්වල දන්නව නේද? ඔව්. මෙන්න මෙහෙම යනකොට කිසිම මිනිස්සෙක් නැති කැලෑව තියෙන තැනක පාර අයිනක මිනිස්සෙක් වැටිලා ඉන්නවා. ඕගොල්ලෝ වාහනේ යනකොට ඒ තැන නවත්තලා මේ මිනිස්සයා ගැන හොයලා බලන්න. හැබැයි මේ මිනිස්සයව ජීවත් කරවීමේ හැකියාවක් ඕගොල්ලොන්ට නෑ. මේ මිනිස්සයා අන්තිම මට්ටමේ ඉන්නේ මරණාසන්න කෙනෙක් කියලා ඕගොල්ලොන්ට තේරෙනවා. මේ මිනිස්සයාට ආහාර පාන දීලා සුවපත් කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝයි මමයි මේ මිනිස්සයා පාර මැදක වැටිලා ඉන්න කෙනෙක් නම් මේ මිනිස්සයා පාරෙන් අයින් කරලා තැනක තියෙනවා. මේ මිනිස්සයාව අපේ වාහනේ ඉඩ නැ අරන් ගිහිල්ලා රෝහලකට හෝ වෙන තැනකට දාන්න. හැබැයි ඕගොල්ලෝයි මමයි මේ මිනිස්සයා ගැන දයාව කරුණාව උපද්දව ගන්න අනේ මේ මිනිස්සයාට පිහිට වෙන්න කවුරු හරි ඉක්මනට ආවොත් කොයි තරම් වටින්නද? ඊට වඩා අපිට කරන්න දෙයක් නෑ. අපි මේ මිනිස්සයා ගැන අනුකම්පා ඇති කරගෙන අපි පිටත් වෙනවා අපේ ගමන. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙමයි, ජීවත් වෙනකොට කෙනෙක් ඉන්නවා ඒ මිනිස්සයාගේ වචනයෙන් යහපත් බවක් හොයන්නත් නෑ, ඒ මිනිස්සයාගේ ශරීරයේ යහපත් බවක් හොයන්න නෑ, ඒ මිනිස්සයා කලින් කලට හෝ තමන්ගේ හිත සතුටු වෙන විදිහේ චූටි වූ යහපත් දේවල්වත් කරන්නේ නෑ. ඒ කියන්නේ මේ මිනිස්සයා නරකම කෙනෙක්, හොඳක් කියලා චුට්ටක්වත් හොයන්න නැති කෙනෙක්. දැන් එහෙම මිනිස්සයන්ගෙන් අපට කරදර වෙන්න බැයිද? එතකොට මේ මිනිස්සයා ගැන අපි කොහොමද හිතන්නේ? අර තමයි උපමාව. මරණාසන්නේ ලෙඩ වෙලා මිනිස්සෙක් වැටිලා ඉන්නවා. හැබැයි අපට මේ මිනිස්සයව සුවපත් කරන්න නම් යහපතක් වේවා, ඒ මිනිස්සයා උපකාර කරන දක්ෂයෙක් දෙන්න එනවනම් කොයිතරම් හොඳද කියලා මෛත්‍රී කරුණාව අනුකම්පාවෙන් ඕගොල්ලෝ මම එතනින් පිටත් වුණා. ඒ වගේ ඕගොල්ලොන්ට මට හිතන්න කියනවා, අනේ සතුටින් ජීවිතේ ගුණධර්ම පුරන්න ලැබිච්ච මනුස්ස ජීවිතේ වචනයෙන් යහපත් දේවලුත් කරන්නේ නැති, ශරීරයේ ක්‍රියාවකිනුත් යහපත් දේවල් කරන්නේ නැති, හිත සතුට කරන්න චුට්ටි හෝ ගුණධර්මයක් පුරන්න උත්සාහවත් වෙන්නේ නැති මේ මනුස්සයා ලැබෙන මනුස්ස ජීවිතේ කාන්තෙන්ම විනාශ කරගත්ත දෙන. මේ මනුස්සයා මේ ජීවිතේ අනුන්ට පීඩා වෙහෙස උපද්දවනවා කියලා කරන එකෙන් තමන් පීඩාවද වෙහෙසට පත් වෙන එකමයි වෙන්නේ. එවන වේද ඈ ගහලා බණින යෝජනාට අනු පිරිසට විතරද දුක් පැත්වේ යත් දුක් වෙන්නේ වේද? අනුන්ගේ දේවල් හොරකම් කරලා අනිත් දුක් අනුන්ට දුක් පිටද්වා විතරද තමන් දුක් උපද්දව ගත්තේ නැද්ද? අපි බැලුවා හොරකම් කළා සතුටෙන් ඉන්න දැන් එහෙනම් මේ මනුස්සයා ලැබිනු මනුස්ස ජීවිතයේ සතුට ඇතහැර ගන්න දුක උපද්දන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි මේ විදිහට තමන්ව පීඩාවට වෙහෙදට පත් කරගන්න මේ කෙනා යම් බුදුරජාණන් වහන්සේලාදී මේ ලෝකය අරලෝකය ගැන දැනගත්ත වෙන ලෝක තියෙනවා කියලා දැනගත් මහා පුරුෂයෝ කියනවා මේ ජීවිතේම තමන්ව තවමින් පීඩාවට පත් කරමින් දුකසේ වෙහෙසෙන් ජීවත් වෙන පිරිසගේ මරණින් මත්තේ ජීවිතයක් අටුපයි. අනේ මේ මනුස්සයා මේ මනුස්ස ජීවිතයෙන් පිරීලා නිරේත තිරිසන් ලෝකයට ප්‍රේත ලෝකයට වැටෙන පාරක නේද මේ යන්නේ? අනේ කවුරු හරි කෙනෙක් මුණගැහිලා මේ මනුස්සයා මේ ක්‍රමයේ අත්හරින තැනට පත් වෙනවා නම් ධාර්මික බවට පත් වෙනවා නම් අනේ මේ මනුස්සයාට එහෙම කෙනෙක් මුණගැහෙනවා නම් කොයිතරම් වටිනවද? මේ මනුස්සයා ජීවිතේ වෙනස් කරගත්තොත් කොයිතරම් ලාභයක්ද කියලා හිතුවිලි ටික හැදුවොත් අපි තරහ අරන් ඒ මනුස්සයා ගැන අපි පීඩාවට වෙහෙසට පත් වෙන එක අත්හැරලා ඇයිද නැද්ද? අත්හැරලා ඔය තමයි තුන්වෙනි ක්‍රමය. කිසිම ගුණධර්මයක් නැති කෙනෙක් ගැන ඔහොම හිතන්න ඕනේ. ඔය තමයි මෛත්‍රිය. ඊළඟට වචනයනුත් නරකම දේවල් කරනවා. හොරබුරු ආදී දේවල් කරමින් ශරීරය ප්‍රාණඝාතයට යොදමින් අනාචාරයේ හැදෙමින් ජීවත් වෙනවා. හැබැයි එහෙම පිරිස කලින් කලක චූටි චූටි යහපත් දේවල් කරනවා අපි දකිනවා. ඔය වගේද? තමන්ගේ ළඟට කෑම කමින් එන තිරිසන් සත්ත්වයෙකුට බණ්ඩිකක් දෙන්න. පාරේ යනකොට හිඟන මිනිස්සෙකුට මුදලක් පරිත්‍යාග කරනවා, කෑම ටිකක් දෙනවා. මෙන්න මේ වගේ චූටිම චූටි කටයුතු කරන මිනිස්සු ගැන තමයි අපි දන්නේ. අනිත් චරිතය ගැන වැඩක්ම නැහැ. නමුත් මේ චූට්ටක් තියෙන ගුණධර්මයේ මෛත්‍රී භාවනාව පුරුදු කරන කෙනෙක් හොයාගන්න තියෙනවා නම් කෙනෙක් ගියා හොයාගන්න ඕන. අපි මෛත්‍රී භාවනා කරනවා නම් අපි හොයාගන්න ඕනේ අනිත් පිරිසගේ තියෙන ගුණධර්ම. ඒකට උදාහරණේ මෙහෙම. ඔයගොල්ලෝ කැලාව කැවිදගෙන යනකොට අර වගේමයි වතුර නැති වෙලා හොයමින් යනකොට හොද්දටම පොළොව වේලිලා ගිහිල්ලා ඒ පොකුණේ වතුර පේන්නේ නැහැ. හැබැයි අපි තවත් ළඟට ගිහිල්ලා බලනකොට අන්තිමේටම වතුර තිබුණු වෙලාවේ ඒ වතුර බොන්න ඒ පොකුණට ඇලට බැස්ස හරකෙක්ගේ කකුල යටට එරිලා, ඕගොල්ලෝ දන්නවනේද, කකුල මඩේ බහිනවා. ඒ මඩේ බහපු කකුල උඩට අදිනකොට ලොකු කුහරයක් හැදෙනවා. මෙන්න මේ කුහරේ පොළොව මට්ටමට සමාන වෙන විදියට වතුර පිරලා තියෙනවා. වෙන කොහෙවත් වතුර නැහැද? දැන් ජීවිතේ තියාගන්න අවශ්‍ය තමන් නොමරි ජීවත් වෙන්න පිපාසය නැති කරගන්න කැමති කෙනා දැන් කිලෝමීටර් ගාණක් ඇවිදලා වතුර ලැබුණේ නැහැ. ලැබිච්ච එකම වතුර ටික මෙච්චරයි. එයා මේක බොන්න නැතුව යයිද? හැබැයි මේක එයාට බොන්න කෝප්ප දාලා බෝතල් දාලා ගන්න පුළුවන්ද? බෑ, හරක් කුහරයක්. බොහොම පොඩි. අතින් අරන් බොන්න පුළුවන්ද? ඒත් දැන් මෙයා මොකද කරන්නේ? අත් දෙකයි කකුල් දෙකයි බිම තියලා අර කර්කස පොළවේ දන ගහගෙන අත් දෙකක් බිම තියලා මූණ සම්පූර්ණම පොළොවට තද කරලා අර චූටි කුහරයට තමන්ගේ කට තියලා හෙමිහිට මේ වතුර ටික බොනවා. එයා ඊට පස්සේ පිපාසය අඩු වෙන්නේ නැද්ද? එයාට අඩු වෙනවා, සංසිඳනවා. වතුර පොඩ්ඩක් තිබ්බේ හරක් කුහරයක තිබ්බේ කියලා ප්‍රශ්නයක්ද නෑ. මැරෙන්න ගියපු කෙනාට මේ වතුර ඒ වෙලාවේ ලෝකේ තියෙන වටිනාම වතුර. ඕල හිතනවාද ඊට වඩා වතුරක් එයාට වටින්නේ? මුළු ජීවිතේම ඊට පස්සේ අහලා බලන්න යා, ඔය ජීවිතේ බියපු රසවත්ම වටිනාම වතුර ටික කොච්චරද? අවදද බිව්වේ කියලා එයාට මතක තියෙනවා අර වතුර ටික. අන්න ඒ වගේමයි ඕගොල්ලොන්ට වචනයෙන් වැරදි විදියට හැසිරෙන, ශරීරයෙන් වැරදි විදියට හැසිරෙන, හැබැයි චුට්ටක් කලින් කලට කුසල් දහම් කියලා අර වගේ පරිත්‍යාග කරන කෙනෙක් ගෙන් ඕගොල්ලොන්ට තරහමනාප ඇති වෙන දෙයක් සිද්ධ වුණොත් ඕගොල්ලෝ අර චූටිම කාරණා ටික ඉදිරියට ගන්නවා. මේ මනුස්සයා යහපත් කෙනෙක්. වෙන කෙනෙකුගේ බඩගින්න ගැන තේරෙන්නේ සත්පුරුෂයෙකුට නෙවෙයිද? මෛත්‍රිය ඇති කෙනෙකුට නෙවෙයිද? ඉතින් මේ මනුස්සයා වෙන කෙනෙක් බඩගින්නේ ඉන්නවා කියලා දකින්කොට තිරිසන් සතෙකුට ආහාර ටිකක් දුන්නා නම් මේ මනුස්සයාගේ හිතේ දයාව කරුණාව නැද්ද? හිගෙන මනුස්සයෙකුට ආහාර ටිකක් මුදලක් පරිත්‍යාග කරනනම් මේ මනුස්සයාගේ හිතේ දයාව කරුණාව නැද්ද? ආ එහෙනම් මේ මනුස්සයා බොහෝම වටිනා කෙනෙක්, ගුණධර්ම ඇති කෙනෙක් කියලා අපි සිහිපත් කරනවා. එතකොට මේ මනුස්සයා ගැන අපට තරහක් ඇති වෙයිද? එන්න ප්‍රායෝගිකව මෛත්‍රියෙන් ජීවත් වෙන ක්‍රමය. දැන් කී දෙනෙක් ගැන කිව්වද? 4 දෙනෙක්. එන්න 5 දෙනෙක් ගැන. ඕගොල්ලෝ මම මේ වතුර නැතුව කැලෑවේ ඇවිදගෙන යනකොට ඕගොල්ලන්ට මට හම්බ වෙනවා ඉතාම ලස්සන හෙවන තියෙන ලොකුවට පැතිරිච්ච ලස්සන ගස්. ඒ ගස් යට සුදු වැලි. ඒ සුදු වැලි තලාව තියෙන සීතල හෙවන තියෙන ගස් ඇටින් ඇවිදගෙන යනකොට මහ පොළොව යට වැලි තලාව පේන තරමට පිරිසුදු වතුර බොනවා. අපට දුක හිතේද? ප්‍රතික්ෂේප කරයිද? නෑ නෑ, වතුර තිබහින් පිපාසිතව ගියපු අපි පුදුම සතුටින් මේ වතුර බොන්න ලෑස්ති වෙනවද නැද්ද? ඔව්, අපි වතුරට බැහැලා නායි, ඒ වතුර බොයි, ඊට පස්සේ ජීවනට ඇවිල්ලා අර වැලි තලාවක නිදාගෙන විවේක ගනි අපි තෘප්තිමත්. ආයේ වතුර නිසා තිබුණු පීඩාව ගමන් මහන්සි ඔක්කොම අවසන් කළ සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ සමහර පිරිස් ඉන්නවා වචනය ඉතාම හොඳයි, ක්‍රියාව ඉතාම හොඳයි, වැරද්දක් වෙන්නේ නෑ, හිතින්වත් අනුන්ට අයහපතක් ප්‍රාර්ථනා කරන්නේ නෑ, හිත පවා අතිශයින් සංවරයි. හැබැයි අපි සමාජයේ ජීවත් වෙනකොට එහෙම පිරිස ගැනත් අපට තරහ ඇති වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් ලෝකේ ඔය හිතකය වචනේ උපරිම සංවර කරගත්ත කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ ගැන තරහ ලෝකෙ මිනිස්සු නැති වුණත්. එහෙනම් අද මන භාවනා කරන හාමුදුරු ගැන තරහවනා පැති වෙන්නේ නැද්ද? තව ටිකකින් ඕනනම් ඕගොල්ලොන්ට මා ගැන තරහ ඇති කරන්න පුළුවන්. එයි ඔවලෝ අකමැති විදියට මම මොනා හරි කියමින් එක දිගට බයින්න පටන් ගත්තොත් ඔයගොල්ලෝ ඒ පාරණා ටික පාවිච්චි කළේ නැත්තම් මෛත්‍රිය හදාගන්න දැන් මම කියපු මේ කාරණා ටික පාවිච්චි කරේ නැත්තම් ඔබට මංගල තරහය දිවෙන එක නවත්තන්න බෑ. ඒක නේද? එහෙනම් මේ ලෝකේ පිටින් කයින් වචනේ තුනේ අතිශයින් සංවර වූ කෙනෙක් කිනුත් අපිට එයාගෙන තරහ ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අපට පෑන් පොකුණක් සෙවන සිසිල් සහිත ගහ කොළන් තියෙන සුදු වැලි අතුරපු පරිසරයක පිපාසයෙන් ක්ලාන්ත වෙලා ඉන්න කෙනෙකුට හම්බුනොත් ඇති වෙන සතුට වගේ අපි පටන් ගන්න ඕනේ ඒ කෙනාගේ ගුණ හිතන්. එයා වචනයෙන් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ, කේලමක් කියන්නේ නෑ, අසත්‍යයක් කියන්නේ නෑ. අනිත් පිරිසටත් එයා වචන ටික පාවිච්චි කරන්නේ ජීවිතවලට අවබෝධය පිණිස, සංසිඳීම පිණිස, නොවන පිණිස. අනේ කොයිතරම් වටිනා කෙනෙක්ද. නමුත් මේ මට වැරදි අදහසක් ඇවිල්ලා මගේ මේ තරහයි කියලා තියෙනවා. හරි, ශරීරයෙන් තමන්ගේ ජීවිතය නිසාවත් හොරකම් කරන කෙනෙක් නෙවෙයි, අනාචාරය හැසිරෙන කෙනෙක් නෙවෙයි, ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි. කොයිතරම් වටිනා කෙනෙක්ද. ඒ වගේමයි ඉතින් යථාර්ථයේම යහපතම හොයන කෙනෙක්, නුවණ වැඩි දියුණු කරගන්න උත්සාහවත් වෙන කෙනෙක් කොයිතරම් වටිනවද කියලා හිතුවොත් අපට ඒ කෙනාගෙන තරහක් තියෙයිද? මෙන්න මේ ක්‍රම පහට තමයි කියන්නේ බුදේ බුද්ධ ශාසනයේ මෛත්‍රිය පුරුදු කරනවා කියන්නේ. ඔන්න ඔය ටික ඕගොල්ලෝ මම පුරුදු කරන්න පටන් ගත්තොත් ඕගොල්ලෝ සැනසෙන සංසිඳන බව ඕගොල්ලෝ විඳින්න පටන් ගන්න. එතකොට ඕගොල්ලෝ ඔබේ වචනය අහන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හෙමීට ඕගොල්ලෝ එයා සංසිඳෙන්න සැනසෙන්න මේ පණිවිඩ දැන් මෛත්‍රිය ලෝකේ පුරා පැතිරෙන්න පටන් ගන්න. අද මම මගේ යුතුකම කළා. ඕගොල්ලන්ට මම ඒ දේ දෙදා දුන්නා. මේක පාවිච්චි කරලා බලන්න. එතකොට අපි විනාඩි 10ක් මෛත්‍රිය වැඩුවා කියලා කියන එක සාධාරණද කියලා ඕගොල්ලන්ට හිතේ. මෛත්‍රී කරලා ඉවර වෙලා පුතේ අපි ගහන පළවෙනි හෝන් එකේ සද්දෙන් නේද? අපිට ඉස්සර කරන පළවෙනි වාහනයෙන් අපි තරහමනාපේ හදා ගන්නකොට ඒ අපේ මෛත්‍රී භාවනාවද? එහෙම නේද? ආයුබෝවන්. මේ තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට ඔන්නම